ගරු විජිත හේරත් මැතිතුමා ඊට ප්‍රථම ගරු ලකී ජයවර්ධන මැතිතුමා මූලාසන පැමිණ ඇත.
කර්මන්තුමා කතා කරන්න.
ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකාව කියන්නේ බහු ආගමික බහු ජාතිකත්ව බහු සංස්කෘතික රටක්. එනිසා ජාතික සමගිය ගොඩනැගීමත් ආගමික සහජීවනය ගොඩනැගීමත් අත්‍යවශ්‍ය කරුණක්. ඒක ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. ඔබතුමන්ලා මේ ජාතික සමගියත් ආගමික සහජීවනයත් ඇතිකිරීම සඳහා විද්‍යාත්මක පදනමක් මත අමාත්‍ය මණ්ඩලයේ නම් කරනවා කියලා පහුගිය කාලේ කිව්වා. නමුත් අද ගත්තොත් ක්‍රිස්තියානි කටයුතු භාරව ඉන්නේ ක්‍රිස්තියානි ජෝන් අමරතුංග ඇමතිවරයා, බෞද්ධ කටයුතු භාරව ඉන්නේ බෞද්ධ අපේ රාජපක්ෂ ඇමතිතුමා, මුස්ලිම් කටයුතු භාරව ඉන්නේ මුස්ලිම් අපේ හලිල් ඇමතිතුමා, හින්දු කටයුතු භාරව ඉන්නේ අපි ස්වාමිනාදන් හින්දු ඇමතිතුමා. මේක මම හිතන්නේ හොඳ ආදර්ශයක් නෙමෙයි. රටක ආගමික සහජීවනය ඇති කරන්න ආණ්ඩුවක් පුරෝගාමීව කටයුතු කරනවා නම්, මැදිහත් වෙනවා නම්, ඒක සියලු ආගම් අතර සහජීවනය සමගිය ඇති කිරීම සඳහා වෙච්ච විෂයක් තමයි අපි වෙන් කරන්න ඕන. එතනින්ම අපි ආරම්භ කරන්න ඕන. එහෙම නැත්නම් ඒ මුලේම බෙදීම පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම මේක පහළට යනකොට තවත් බෙදීම් ගණනාවකට වර්ධනය වෙනවා. ඒ නිසා එතන තියෙන්නේ නරක ආදර්ශයක්, වැරදි පූර්ව ආදර්ශයක් කියන එක මම මුලින්ම මතු කරන්න කැමතියි. කොමුණත් ඔබ අපි කවුරුත් දන්නවා පහුගිය කාලය තුල අපේ මේ අමාත්‍යංශ වලට වැය ශීර්ෂයන් වලදී මුදල් වෙන් කරනවා වුණාට ආගමික සහජීවනය කියන මේ ප්‍රධාන සාධකයට විවිධ පැතිවලින් විවිධ බාධා එල්ල වෙලා තියෙනවා. අවුරුදු 30ක යුද්ධයේ අමිහිරි අත්දැකීම් වලින් පස්සේ අපි ජාතික සමගිය ඇති කරන්න, ජාතික සංහිඳියාව ඇති කරන්න දැන් රටේ යම් උත්සාහයක් ප්‍රවණතාවයක් තියෙන මොහොතකදී අර ඒ යුගයේ තිබිච්ච ආගමික අන්තවාදී සංවිධාන දැන් නැවත ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. ඒක කවුරුත් දන්න ප්‍රසිද්ධ කාරණාවක්. එදා බරපතල චෝදනාවක් තිබුණා, විශේෂයෙන්ම එවැනි අන්තවාදී ආගමික සංවිධානයන් නිර්මාණය කරේ, එවැනි ආගමික අන්තවාදී සංවිධානයන් පෝෂණය කරේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීම යටතේ බුද්ධිංශයේ ක්‍රියාකාරීත්වය තුලින් කියලා. ඒ චෝදනාව පහසුවෙන් බැහැර කරන්න බැහැ. එතකොට ඒ සඳහා වෙච්ච සාක්ෂි සාධක අපි දැක්කා, මුළු රටම දැක්කා. එදා එක පැත්තකින් බෞද්ධ අන්තවාදී සංවිධානය වෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් ඉස්ලාම් අන්තවාදී සංවිධානය වෙන්න පුළුවන්. හැබැයි මේ සංවිධාන දෙකම ක්‍රියාත්මක වෙච්චේ අවසන් අරමුණ ගත්තම හරි පැහැදිලි, එතන ආගමික ඌමනාවන්ට එහා ගිය දේශපාලන ඌමනාවක් තිබුණා. ඒ දේශපාලන ඌමනාව වෙනුවෙන් හමුදා බුද්ධිංශ මගින් මේ අයට අනුග්‍රහය අනුබල දුන්නා නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. අපි දන්නවා ලෝක ඉතිහාසයේ එවැනි අත්දැකීම් මොනතරම් තියෙනවා, ලංකාවේ ඉතිහාසෙත් එවැනි අත්දැකීම් මොනතරම් තියෙනවා. එදා ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ දකුණු ආසියාව භාරව හිටපු ලේකම්වරයා වික්ටර් ස්ට්‍රෝස්කි මහතා මොසාඩ් සංවිධානයෙන් ඉවත් වුණා. මොසාඩ් සංවිධානයෙන් ඉවත් වුණාට පස්සේ බයි වේ ඔෆ් ඩිසෙප්ෂන් කියන පොත ඔහු විසින් ප්‍රකාශයට පත් කළා. පිටු 500 ගානකින් යුක්ත ඒ පොතේ ශ්‍රී ලංකාව පිළිබඳ පිටු දෙකක් තිබුණා. ඉතා පැහැදිලිව මොසාඩ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ බාරව හිටපු වික්ටර් ස්ට්‍රෝස්කි පැහැදිලිව අවධාරණය කළා තිබුණා ශ්‍රී ලංකාවේ එල්ටීටී සංවිධානයත් ශ්‍රී ලංකාවේ නිල හමුදාවත් පුහුණු කරේ ඊශ්‍රායලයේ යුද හමුදාව විසින් කියලා. ඔහු එක්තරා විරලගනේ අත්දැකීමකුත් ඒ පිටු දෙකේ සඳහන් කළා තිබුණා. එක දවසක් උදෑසන එල්ටීටී පුහුණුකරුවන් උදේ ශාරීරික ව්‍යායාම වලට අරගෙන යද්දී අනිත් පැත්තෙන් ශ්‍රී ලංකාවේ හමුදාවේ සොල්දාදුවන් ශාරීරික ව්‍යායාම සඳහා ඒ ස්ථානෙම අරගෙන ගියා. මේ දෙපාර්ශ්වයේ මුණගැහෙන්න තිබුණා. අමාරුවෙන් තමයි මේ කණ්ඩායම් දෙක හම්බෙන්න එක වළක්වා ගත්තේ. එහෙම නැත්තම් එදා අතටම අහු වෙනවා LTT සංවිධානයයි ශ්‍රී ලංකාවේ හමුදාවේ සොල්දාදුණුයි එක තැනක එකට පුහුණු කරේ ඊශ්‍රායෙල් හමුදාව විසින් කියලා. ඒක මේක ප්‍රසිද්ධ කාරණාවක්. ඒ පිළිබඳව ඊශ්‍රායෙලේ මේ වෙනත ප්‍රතික්ෂේප කළා නැහැ. මොසත් සංවිධානයේ නිල වශයෙන් එක ප්‍රතික්ෂේප කළා නැහැ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ වෙනතෙක් ඒකට ප්‍රතිචාර දක්වලා නැහැ. ඒක වැරදි නම් ඒක අසත්‍යක් නම් ඒක වැරදි කියලා කියන්න තිබුණා. නමුත් කවුරුවත් ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. මොකද ඉතා පැහැදිලිව එහෙම දේවල් එදා ඉතිහාසෙ සිද්ධ වුණා. ශ්‍රී ලංකාවේ මේ ජාතික සමගිය බිඳවට්ටන් අපි අතර තියෙන මේ සහජීවනයේ බිඳවට්ටන් කොහොමද ජාත්‍යන්තර ඔත්තු සංවිධාන මොසාඩ් සංවිධානය වගේ සංවිධාන මැදිහත් වුණේ කියන එක සාධක සහිතව ඔහු ඔප්පු කරලා තියෙනවා. මේ ඉතිහාසය අපි දන්නවා. ඒ නිසා ලංකාවේ මේ බලයේ ඉන්න ආණ්ඩු තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් බුද්ධිංශයේ මෙහෙවලා මෙවැනි අන්තවාදී සංවිධාන බිහි කරනවායි කියන එක අරුමයක් නෙමෙයි. ඒස අපිට අපි දැනගන්න කැමති, මෙරට ජනතාව දැනගන්න කැමති. එදා මේ සංවිධාන වලට මූල්‍යම ආධාර දුන්නද? මේ සංවිධාන ශක්තිය වර්ධනය කරන්න විවිධ යටිතල පහසුකම් දුන්නද? අපි දැක්කා මේ සංවිධාන දුප්පත් සංවිධාන උනේ නැහැ. ඒවා බොහොම සරු සංවිධාන විදිහට කටයුතු කරේ. අදත් නෂ්ටාවශේෂ ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රශ්නේ අදත් ඉවර නැහැ. යුද්ධයක් පැවතිච්ච කාලේ සිංහල දෙමළ ජනතාව අතර ගැටුම් නිර්මාණය කරලා ඒකේ වක්‍රවාසිය ඒ විවිධ ජාත්‍යන්තර සංවිධාන ගත්තා වගේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවත් මෙවැනි සංවිධාන බිහි කිරීම සහ පෝෂණය කිරීම හරහා යම් දේශපාලන වාසියක් ගත්තා. එක පැත්තකින් සිංහල බෞද්ධ ජනතාව උසිගන්වලා ඒ හැඟීම්ම උස්සලා ජිනීවාවට ගෙනියනෝ ජිනීවා දංගෙඩියට ගෙනියන්න හදන්නේ කියලා ඒ සංවිධාන හරහා මත වපුරලා මේ ජාතිවාදී අවුස්සලා ඇත්ත ජනතාවගේ විරකියා ප්‍රශ්නේ, සෞඛ්‍ය ප්‍රශ්නේ, අධ්‍යාපන ප්‍රශ්නේ, ඒ ජනතාවගේ ප්‍රශ්න යටගහලා ජාතිවාදී ප්‍රශ්නේ, ආගම්වාදී ප්‍රශ්නේ උඩට ගන්න. විදුලි පුටුව පෙන්නලා මේ ඡන්ද දිනන්න මේ සංවිධාන වක්‍රව කටයුතු කරා. වක්‍රව නෙමෙයි සමහර තැන්වල ඍජුව එලිපිට කටයුතු කරා. ඒ සංවිධාන එදා ඒ ආණ්ඩුවේ කැසිනෝ වලට ඒ සූදු වලට විරුද්ධව එක වචනයක් කතා කරේ නැහැ. මේ කැසිනෝ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන වෙලාවේ පෑලියගොඩ ඉඳලා මහනුවරට රතපෙළපාලි ගියා. ඒ රතපෙළපාලි ගියේ මාතෘකා වෙන පැත්තකට යන්න. කැසිනෝ වලට විරුද්ධව නෙමෙයි. එදා ජිනීවා ඒ යෝජනාව ගේනකොට අනිකුත් ඔය කියන අන්තවාදී ඉස්ලාම් සංවිධාන එදා රාජපක්ෂ පාලනය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වුණා. හැබැයි ඔවුන් රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් ඍජුව මැදිහත් වුණේ නැහැ. ඒ නිසා හරි පැහැදිලි ඔප්පු වෙන සාධක තියෙනවා මේ සංවිධානවල ක්‍රියාකාරීත්වය පිළිබඳ. අපි දැක්කා ඊයේ පෙරේදා අර අත්අඩංගුවේ පසු වෙච්ච ඩෑන් කියන පුද්ගලයා ඔහු වෘත්තියෙන් කට්ටඩිය සාස්ත්‍ර කියන්නේ ඔහු පෞගේ දවස්වල අත්අඩංගුවටපත් වුණා. අත්තරංගුවේ එළියට ඇවිල්ලා ඔහු මොකද්ද කියන්නේ? මාව පාවිච්චි කරලා සමහර භික්ෂුන් වහන්සේලා සමහර සංවිධාන මාව හිරේට යවලා මාව විකුණලා සල්ලි නැම්බ කරා. මාව නිදහස් කරගන්න තිබුණා. නියමිත වේලාවට උසාවියට ආවනම් මාව අත්තරංගුවටපත් වෙන්නේ නැහැ. ඒ නීතිච්ච මැදිහත් වීම හරියාකාරව සිද්ධ කරා නම් මාව හිරබාරයටපත් වෙන්නේ නැහැ. හිතාමතාම වුණේ ඒක ප්‍රමාද කරා මාව අත්තරංගුවටපත් වෙන්න ඉඩ ඇරියා. ඇයි ඒ? මාව විකුණන් කන්න. එනිසා මම වැඳලා කියන්නම් මින් මනතට ඒ පාප කර්මය කරන්න එපා කියලා අද ඔහු නිදහස් වෙලා එළියට ඇවිල්ලා කියනවා. හැබැයි ඔහු ඉස්සෙල්ලා හිටියේ චන්දීක් වගේ නූතන දුටුගැමුණු කියලා සමාජ වෙබ් අඩවි ජාලාවල ප්‍රසිද්ධ කරේ. අන්තිමට ඔහුම නිදහස් වෙලා එළියට ඇවිල්ලා කියනවා, මං වෙනුවෙන් කවුරුත් පෙනී හිටියේ නැහැ. ඔය කියන සංවිධාන කිසි කෙනෙක් ආවේ නැහැ. මට ඉතුරුනේ මගේ බිරිඳයි දරුවයි විතරයි කියලා. ඩෑන් කියන කට්ටඩියට ඒ පුද්ගලයාට ඒක තේරුම් ගන්න ඉතා කෙටි කාලෙකින් පුළුවන් වුණා. අපි සතුටු වෙනවා ඒක. ඔහු මෙහෙවනවා. ඔහු පාවිච්චි කරලා විවිධ ආගමික අන්තවාදයන් පෝෂණය කරලා නැති ප්‍රශ්න ඇති කරනු. ඒ නැති ප්‍රශ්න ඇති කරන සංවිධාන පිටුපස්සේ දේශපාලනයක් තියෙනවා. අන්න ඒක තමයි මෙතන තියෙන බරපතල කාරණාව. එනිසා ගරු සභාපතිතුමනි, අද අපේ රටේ ක්‍රියාත්මක වෙන එක පැත්තකින් මුස්ලිම් අන්තවාදී සංවිධාන, අනිත් පැත්තෙන් බෞද්ධයයි කියා ගන්න අන්තවාදී සංවිධාන, මේ දෙගොල්ලම දෙපැත්තෙන්ම ඊනියා ආගම්වාදය පතුරවන්නේ. ඇත්ත ආගම නෙමෙයි. නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේක සැලකිල්ලට ගත යුතු වෙනවා. පහුගිය කාලේ යුද්ධේ පැවතිච්ච කාලේ සහ යුද්ධය අවසන් වුණාට පස්සේ ඉතාම ප්‍රබල විදිහට මේ සංවිධාන ක්‍රියාත්මක වුණා. ඒක හරියට විග්නේශ්වරන්ගේ උතුරේ ප්‍රකාශන මෙහි දකුණේ ජාතිවාදීන්ට වාසි වෙනවා වගේ. ඒ දෙමස්සිනාල දෙපැත්තේ ඉඳලා ප්‍රකාශනිකුත් කරගන්නකොට දෙගොල්ලම පෝෂණය වෙනවා. ජාතිවාදී අවිස්සෙනවා, ආගම්වාදී අවිස්සෙනවා, නැති ප්‍රශ්න මතුවෙනවා. අදත් මේ සිද්ධ වෙන්නේ ඒක. ඔබතුමන්ලා සමත් වෙලා නැහැ. තවමත් මේ ප්‍රශ්නේ හරියට දැකලා මේ ප්‍රශ්නේට විසඳුමක් ගේන්න. අමාත්‍යංශයට සල්ලි වේදම් කරා. අච්චර හැදුව මෙච්චර හැදුව පල්ලි වලට සල්ලි දැම්මා, පන්සල් වලට දැම්මා. මෙහෙම කරා කියලා කියත හැකි ගණන් කරා. ඒ ඉලක්කම් වලින් වැඩක් නැහැ. පල්ලි කොච්චර හැදුවත් වැඩක් නැහැ. පන්සල් කොච්චර හැදුවත් වැඩක් නැහැ. විහෙර විහාර කොච්චර හැදුවත් වැඩක් නැහැ. මේ අන්තවාදී ආගමික සංවිධාන හරහා ආගමික සහජීවනය බිඳවට්ටනවා. ආගම කියන්නේ ඕනෑම පුරවැසියෙකුට තියෙන නිදහස් වූ අයිතියක්. ඒ අයිති ආරක්ෂා කිරීම තමයි ආණ්ඩු වගකීම. එහෙම නැතුව විවිධ ආගම්වලට විවිධ ආකාරයට අනවශ්‍ය ආකාරයට ඒ සංවිධානවලට උඩගෙඩි දෙන එක නෙමෙයි ජනතාවගේ නිදහස. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක මූලික අයිතියක්. අලුතෙන් අපි මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරද්දි එහි මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව වගන්තිවලත් පැහැදිලිව තියෙනවා. ආගම කියන්නේ ඕනෑම මනුස්සයෙක් සතු මූලික අයිතිවාසිකම. ඒ නිදහස අපි ආරක්ෂා කරන්න, ඒකට බාධා කරන්න බෑ. ආගමේ නාමයෙන් ආගමික ගැටුම් ඇති කරන්න කොයි ආගමකවත් උගන්වලා නැහැ. ඔබතුමා දන්නවා ඉස්ලාම් කියන්නේ අරාබි වචනයක්. ඉස්ලාම් ආගමේදී ඉස්ලාම් කියන්නේ අරාබි වචනයක්. සාමය, අවනත වීම, කීකරු වීම තමයි ඉස්ලාම් කියන වචනේ ඇත්ත අර්ථය. හරි පැහැදිලිව ඉස්ලාම් කියන අරාබි වචනේ තේරුම සාමය, අවනත වීම, කීකරු වීම. සාමය අංක එකට දිනු. ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ආගමික දර්ශනය තුලින් කිව්වේ මේ මිනිසුන් අතර සමානත්වතාවය. මිනිසා මිනිසෙක් විදිහට පිළිගන්නේ. ඒක තමයි බෞද්ධ දර්ශනයේ තියෙන්නේ. අසල්නසියාට ප්‍රේම කරන්න. කිසිත් වහන්සේගේ දේශනාවල ඉතා පැහැදිලිව කියපු දේවල්. හැබැයි මේ අද සිද්ධ වෙන්නේ ඒ ආගම පාවිච්චි කරමින් අන්තවාදී තැනකට ගිහිල්ලා ගැටුම් නිර්මාණය කිරීම. ඉතාම ඛේදවාචක තත්වය තමයි ඒ ආගම ඇතුළෙත් විවිධ කණ්ඩායම් හැදෙන. මුස්ලිම් ආගම ඇතුළෙත් දැන් බෙදිලා කණ්ඩායම් හැදිලා පල්ලිවලට මරා ගන්නවා, පල්ලිවලට උසාවියක්. ඒක අනිත් ආගම්වලත් තියෙනවා. ඒක එවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ, එවැනි තත්ත්වයක් වර්ධනය වෙන එක වළක්වා ගැනීම රජයක වගකීමක්. ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ. මේ ආගමික අන්තවාදී සංවිධාන හරහා නැති ගැටුම් නිර්මාණය කරලා ආගමික සහජීවනය විනාශ කරනවා නම්, ඒක ආගමික සහජීවනයට බාධා කරනවා නම් ඒක වළක්වීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. ඒ වගකීම හරියාකාරව ඉටු කරන්න විශේෂ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා. අපිට නම් පේන්නේ පහුගිය රාජපක්ෂ පාලනයටත් බැරි වුණා අපේ රටේ ජාතික සමගිය ඇති කරන්න, අපේ රටේ ආගමික සහජීවනය ඇති කරන්න. අද ඔබතුමන්ලටත් බැරි වෙලා තියෙනවා අපේ රටේ ජාතික සමගිය, ආගමික සහජීවනය ඇති කරන්න. සල්ලි වෙන් කරාට අමාත්‍යංශයේ වැසීසෙට මෙච්චර දුන්නයි කියලා ආගමික සහජීවනය ඇති වෙන්නේ නැහැ. ඒ ආගමික සහජීවනය ඇති කරන්න ඔබතුමන්ලා ප්‍රතිපත්තියක් විදිහට ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන්න සැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙල එහෙම එකක් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් කොහේද හරි සිද්ධියක් වුණාම වහාම ක්‍රියාත්මක කළ අත්අඩංගුවට අරගෙන හිරිට දාලා ඒකට මොකක් හරි ප්‍රකාශයක් කරනවා, තව කෙනෙක් තව ප්‍රකාශයක් කරනු. එක මාණ්ඩුවේ ඇමතිවරු එකිනෙකට පරස්පර ප්‍රකාශ කරනු. අපි දැක්ක පහුගිය දවස. එක ඇමති කෙනෙක් කියනවා මෙහෙම වුණා මෙහෙම වුණත් මෙච්චරයි මෙහෙම සිද්ධි කියලා. අනිත් ඇමතිවරු කියනවා නෑ ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියලා. රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියනවා නෑ ඒක එහෙම නෙමෙයි කියලා. විශේෂ ඇමතිවරු කියනවා නෑ ඒක එහෙම තමයි කියලා. ඒකෙම පැහැදිලි මෙතන පරස්පරයක් තියෙනවා ප්‍රතිපත්තියක්. ඔබතුමන්ලා ආගමික සහජීවනයේ හතරට කඩාගත්ta වගේම ආණ්ඩුව ඇතුළේ ආගමික සහජීවනයේ පිළිබඳ ඒකමතික ප්‍රතිපත්තියක් නැහැ. ඒකමතික වැඩපිළිවෙලක් නැහැ. තෙවැනි තත්වයක් තුල මේකේ ගොදුරු බවට පත් වෙන්නේ අන්න අර කියන ඩෑන්ලා වගේ සාමාන්‍ය මිනිස්සු. මේක ව්‍යාප්ත වෙනකොට මේක තවත් බරපතල විදිහට ජනතාව අතර ව්‍යාප්ත වෙනකොට මේ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා. මේ ප්‍රශ්නේ සංවිධියාවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතාල පැහැදිලිව එදා ඉඳලා කියනවා මේ ආගමික අයිති ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව මැදිහත් වෙන්නේ. යම්කිසි තැනක ඉතිහාසයේ පන්සලක් තිබුණා නම් වෙහෙර විහාරයක් තිබුණා නම් ඒක කඩාබිඳ දාන්න කිසිවෙකුටවත් අයිතියක් නැහැ. හමුදාව පැත්තෙන් යුද කාලේදී පල්ලි විනාශ වුණාය පන්සල් විනාශ වුණාය කියලා කිව්වා. යුද්ධයක් ඇතුලේ එවැනි දේවල් 100%ක් වළක්ව ගන්න බැරි බව ඇත්ත. හැබැයි ඒක දෙපැත්තෙන්ම තුනක්
කතෝලික එවාගම හින්දු මුස්ලිම් ඔක්කොම ආගමික නායකයෝ එදා රැස්වීමට සහභාගී වුණා.
බොහොම හොඳයි. ඔබතුමාටත් දැන් වයස අවුරුදු 76ක් පිරෙන්නත් ඇවිල්ලා තියෙනවා. ඒ අවුරුදු 76 තුල මේක දැක්කේ නැහැ. අදත් අපි කියන්නේ ඒ ගැලන් සාකච්ඡා තියෙනවා සැලසුම් හදනවා ජනාධිපතිතුමා මැදිහත් වෙනවා කියලා. ඒ අවුරුදු කාලය තුළටම සිද්ධ වෙච්ච නැතිද මේ මාස දෙකෙන් සිද්ධ වෙනවා කියලා අපිට විශ්වාසයක්. අවුරුදු 76ක් තිස්සේ අපේ රටේ ඔබතුමන්ලා පාලනය කරා මේ ආණ්ඩුව රට. හැබැයි අපි දැක්කේ නැහැ ආගමික සහජීවනය ඇති කරන්න ජාතික සමගිය ඇති කරන්න ස්ථිරසාර වැඩපිළිවෙල. ඉතින් මේ මාස දෙකෙන් ඔබතුමා දැන් කිව්වට කරනවා කියලා කොහොමද ඒක පිළිගන්නේ? මේ වෙනකොටත් එවැනි ක්‍රියාකාරකම් මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිට සිද්ධ වෙනවා. ඒ දුරේ ජනාධිපතිතුමා සාකච්ඡා පවත්වන ඇති. එහෙම සාකච්ඡා ගැන අපිත් අහනවා පත්තර වලින් දකිනවා එක එක ඇමතිවරු. හැබැයි ප්‍රායෝගිකව එහෙම දෙයක් මහපොළොවේ සිද්ධ වෙන්නේ නැහැ. තව තවත් ගැටුම් වර්ධනය වෙනවා, ප්‍රකාශනිකුත් වෙනවා, චණ්ඩිපාඨ දානවා. එදා චණ්ඩිපාඨ දැම්මා රාජපක්ෂ පාලනය කාලේ. යහපාලනය ආවට පස්සේ ඒක නවත්වනවා කිව්වා. නැවතිලා නැහැ. අදත් ඒ චණ්ඩිපාඨේ විදිහටම දානවා. ඒකෙන් එක පැත්තකින් ආගමේ ඇත්ත ආගම වෙනුවෙන් පෙනී සිටින ඒ සංස්කෘරයන් එහෙම නැත්නම් ඒ ආගමික නායකයන් තමන්ගේ ආගම වෙනුවෙන් පෙනී සිටින්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මෙවැනි කණ්ඩායම් නිසා මෙවැනි ආගම විකුණම් කරන පුද්ගලයන් නිසා ආගම වෙනුවෙන් ඇත්තටම මැදිහත් වෙන අයටත් අද තමන්ගේ ආගම වෙනුවෙන් පෙනී සිටින්න බැරි තත්ත්වයක් ඇතිලා තියෙනවා. නිසා අදහස හොඳයි, සංකල්පය හොඳයි, ක්‍රියාවට නැගන්න. ඒක තමයි අපි මේ කියන්නේ. දැන් මම කියමින් පැවතුනේ යුද්ධයේ පැවතිච්ච කාලෙදී හමුදාව ඉඩම් අත්පත් කර ගැනීම නිසා පල්ලි විශාල ප්‍රමාණයක් විනාශ වුණා කිව්වා. කෝවිල් විශාල ප්‍රමාණයක් විනාශ වුණා කිව්වා. ඒ වගේම තමයි බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ වුණා. එල්ටීටී සංවිධානය පැත්තෙන් විනාශ කරා. යුද්ධය නිසා දෙපාර්ශ්වයේ ගැටුම් නිසාම විනාශ වුණා. ඒව ආරක්ෂා කරන්න ඕනි. ඒව නැවත ඒ තිබිච්ච තත්ත්වෙ පිහිටවන්න ඕනි. ඒකෙදි අපව විරෝධයන් එන්න බෑ. මොකද උතුරේ වේවා, දකුණේ වේවා, නැගෙනහිර වේවා, බස්නාහිර වේවා, ඕනෑම කෙනෙකුට ඕනෑම පුරවැසියෙකුට ආගමික කටයුත්තක් සඳහා පල්ලියක් හදන්න, පන්සලක් හදන්න, කෝවිලක් හදන්න, ඉස්ලාම් පල්ලියක් හදන්න ඒ නිදහස තියෙන්න ඕනි. ඒක උතුරේදි එක නීතියකුයි දකුණේදි තව නීතියකු වෙන්න බෑ. විග්නේශ්වරන්ට ඕන විදිහට උතුරේ පන්සල් හදන්න බෑ කියලා නීති ගේන්න බෑ. ඒක කොහොමද කරන්නේ? උතුර කියන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයිද? උතුර කියන්නේ ශ්‍රී ලංකාවේ. ඒ නිසා දකුණේ බස්නාහිර කොළඹ හින්දු කෝවිල් පිහිටවන්න, හින්දු කෝවිල් ඉදිකරන්න නිදහස තියෙනවනම් ඒ නිදහසම උතුරෙත් බෞද්ධ ජනතාවට තිබිය යුතුයි. ඉතිහාසයේම තිබුණා. යුද්ධ පැවතිච්ච කාලෙදී මම සංස්කෘතික ඇමතිවරයා ඉන්න කාලෙදී 2005 දී සංස්කෘතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය හැදුවා. පුරාවිද්‍යා ප්‍රතිපත්තිය හැදලා උතුරු සහ නැගෙනහිර පළාත්වල තියෙන ඓතිහාසික පුරාවිද්‍යා විද්‍යා මධ්‍යස්ථාන හඳුනා ගැනීම සඳහා වෙනම වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාවේ තියෙනවා උතුරු සහ නැගෙනහිර තියෙන සියලුම පුරාවිද්‍යා ස්ථාන. එතන තියෙනවා බෞද්ධ පන්සල්, එතන තියෙනවා හින්දු කෝවිල්, එතන තියෙනවා කතෝලික පල්ලි, ඉස්ලාම් දේවස්ථාන, ඒ ඔක්කොම තියෙනවා. ඒ නිසා ඒකට ભેදයක් නැහැ. ඒක ભેදයක් තියෙන්නත් බෑ. ඒ විහෙර විහාරස්ථාන විනාශ කරනවා. අපි දැක්ක පහුගිය දවස්වල නැගෙනහිර පළාතේ ඒ පුරාවිද්‍යා ස්මාරක විනාශ කළාද? තුර ඒවා මැදි ඒවා ආරක්ෂා කරගන්න එක වික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි. මෙරටේ පුරවැසියෝ විදිහට අපි කාගෙත් අයිතියක්. ඒක අපේ රටේ උරුමේ, ජාතික උරුමේ. ඒක සිංහල උරුමේ, බෞද්ධ උරුමේ නෙමෙයි. මෙරටේ ජනතාවගේ ජාතික උරුමය. ඒ නිසා ඒ ජාතික උරුමේ ආරක්ෂා කර දීම ආණ්ඩුවේ වගකීමක්. ඒක පන්සලේ හාමුදුරන්ට පැවරුවම පන්සලේ හාමුදුරුව සමහර වෙලාවට සීමාව ඉක්මවල මැදිහත් වෙනවා. ඒක තමයි අපි නැගෙනහිර දැක්කේ. ඉතින් ඇයි ඒ චණ්ඩිපාඨ වලට ඉඩ දෙන්නේ? ඔබතුමාලගේ වගකීමයි. ඒකට තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ. ඒකට තමයි විෂය බාර ඇමතිවරයෙක් තියෙන්නේ. ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ. ආණ්ඩුව ඒක කරන්නේ නැති වුණාම අර භික්ෂුන් වහන්සේලාට සිද්ධ වෙනවා ගිහිල්ලා පුරාවිද්‍යා ස්මාරක රකින්න. අන්න එතෙන්දී ගැටුම් ඇති වෙනවා. එතෙන්දී ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවයි භික්ෂුන් වහන්සේලා අතර ගැටුමක් ඇති වුණා. ඒතර නිලධාරීන්ට බැන්න. ඒ සිද්ධිය අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි එහෙම සිද්ධි නිර්මාණය වෙන්න ඉඩ ඇරලා තියෙන කවුද? ඉඩ ඇරලා තියෙන ආණ්ඩුව. මේ ආණ්ඩුවේ වගකීම පැහැරහැරියම තමයි එවැනි සිදුවීම් දහස් ගණනක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා උතුරේ අද අලුතෙන් පන්සල් හැදෙනවා කියලා මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඉතිහාසයේ නොතිබිච්ච තැන්වල දැන් ගිහිල්ලා කවුරුත් බලහත්කාරයෙන් පන්සල් හදනවා? එහෙම එකක් නැහැ. මම දැක්කා පහුගිය දවස්වල කිලිනොච්චි අලුතෙන් පන්සලක් බුදු පිළිමයක් හදනවා කියලා කිලිනොච්චි නගරයේ සම්පකාර ශාලාවේ. මේ දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච නායකයෝ සංවිධාන ඒ දෙමළ ජනතාව උසිගන්වලා එදා හවස 400ක් විතර එකතු කරලා කිලිනොච්චි නගරයේ සම්පකාර ශාලාවේ රැස්වීම. මමත් හිටියේ ඒ වෙලාවේ කිලිනොච්චි නගරේ. ඒක ආරංචි වෙච්ච ගමන් මමත් බැලුවා මොකද්ද දැනුත් එහෙම පන්සල් හැදෙනවද කියලා. එහෙම බුදු පිළිම හැදෙනවද කියලා. ඒ කියපු ස්ථානේ බලන්න මම ගියා. කිලිනොච්චි තියෙන ප්‍රධාන හමුදා කඳවුර ඇතුලේ තියෙන බුදු පිළිම. ඒක ඊට එහා පැත්තෙන් තියෙන කෝවිල. හැබැයි කෝවිලේ ඉඳලා බුදු පිළිමට බුදු මැදුරට මීටර් 50ක් විතර තියෙනවා. එතන මෙච්චර කාලයක් තිබිලා තිබුණේ වැටක්. ඒ වැට වෙනුවට එතන ගඩොල් වලින් තාප්පි බඳිනවා. එච්චරයි. හැබැයි මේක ගිනි තියෙනවා. දැන් බුදු පිළිම හදනවා, කෝවිල් භූමිය හදන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ මොකද එතන තීන්දුව? හවස තීන්දුව අරන් තිබුණේ මේකට විරෝධය දක්වලා කඩසප්පු වහන්න. විරෝධතාවය දක්වන්න. හැබැයි ආණ්ඩුව මැදිහත් වෙලා වගකීතු ඇමතිවරයෙක් මැදිහත් වෙලා අද වෙනකන් ඒ කිලිනොච්චි ඒ වැරදි සිද්ධියට සිද්ධිය නිවැරදි කරන්න මැදිහත් වෙලා නැහැ. තාම මේ ප්‍රදේශයේ ජනතාව ඒ විරෝධය තුල ඉන්නවා. ඇත්තටම ගත්තොත් ඒ බුදු පිළිමේ තියෙන හමුදා කඳවුර ඇතුලේ ඒක කොවිල් භූමියේ අලුතෙන් ඉදි කරන්නක් නෙමෙයි. දැන් මේ නැති ප්‍රශ්න හදනවා. නැති ප්‍රශ්න හදන්නේ කවුද? අර දේශපාලන වශයෙන් පරිදිච්ච සංවිධාන. ඒ පුද්ගලයෝ. ඒතර ඒවා හරියට දැකලා ඒවා පරාද කිරීම ආණ්ඩුවේ වගකීමක්. දැන් කොහේ හරි බලහත්කාරයෙන් පල්ලි හැදෙනවනම්, බලහත්කාරයෙන් පන්සල් හැදෙනවනම්, බලහත්කාරයෙන් වෙනත් ආගමික දේවස්ථානයක් හැදෙනවනම් ඒක වැරදි, ඒක වළක්වීම ආණ්ඩුවේ වගකීමක්. එනිසා කිසිවෙකුටවත් තියෙන පන්සල් කඩා දාන්න හෝ තියෙන පල්ලි කෝවිල් කඩා දාන්න කිසිදු අයිතියක් නැහැ. එහෙම හදන්න බැහැ කියලා නීති පනවන්න කිසිදු පළාත් සභාවකට විශේෂයෙන් උතුරු පළාත් සභාවට අයිතියක් නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න පහුගිය කාලේ අපි දැක්ක නිර්මාණය වෙන නැති ප්‍රශ්න. අර පළාත් පාලන පනත ගෙනාවා. ඒ පනතෙන් තමයි කොට්ටාස සීමා අලුතෙන් කොට්ටාස නම් කරුණේ. මෙච්චර කාලයක් ඉතිහාසයේ ඉඳලා නාගදීපේ කියන වචනේ තිබුණා. නාගදීපේට නාගදීපේ කිව්වා. දෙමළ භාෂාවෙන් නයිනතිව් කිව්වා. හැබැයි අලුත් පනතෙන් අලුත් පළාත් පාලන පනතෙන් ඒ කොට්ටාසේ නම් කරලා තියෙනවා නාගදීපම් කියලා. අන්න ප්‍රශ්නේ නිර්මාණය වුණා. ඒක පාරටයි මේ නාගදීපේ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් උතුරු පළාත් සභාවේ ආවේ. විග්‍රහසරණල වෙනම යෝජනාවක් ගෙනාව පළාත් සභාවට. මේක නම වෙනස් කරන්න දෙන්න බෑ. ඒ තිබිච්ච නම නයි නැතිව විදිහට මේක තියෙන්න ඕනි කියලා. කවුද වෙනස් කරේ? බැසිල් රාජපක්ෂලා එදා ගෙනාපු ඒ පනත මගින් පිහිටවපු කොට්ටාස නිර්ණය කිරීමේ ඒ අලුත් ගැසට් එකකින්. ඒ ගැසට් එකෙන් තමයි අලුත් නමක් පටවෙන්නේ. මෙච්චර කල් කවුරුත් දන්නවා සිංහල භාෂාවෙන් විවාහයෙන් අපි නාගදීපේ කිව්වා. ඒකට විරෝධයක් තිබුණේ නැහැ. දෙමළ භාෂාවෙන් නයි නැතිව කිව්වා. හැබැයි අර ගැසට් එකෙන් දැම්ම නාගදීපම් කියලා. අන්න ප්‍රශ්නේ විසුණා. එසා නැති ප්‍රශ්නයක් ඇති වෙලා වෙනම යෝජනාවක් ගෙනල්ලා සම්මත කරලා ඒ වෙනස් කිරීමට විරෝධයක් උතුරේ ඇති වුණා. අරන් ජනතාව අතර නැවත අවිශ්වාසය සැකේ නිර්මාණය කරා. ඒ නිසා මේ ආගමික සහජීවනයේ බිඳවැටෙන මේ ක්‍රියාදාමයන් අතර කරන්න වහාම ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක විය යුතුයි. අපි දකින්නේ ඔබතුමාලට තවම වැරි වෙලා තියෙනවා ඒ தත්ත්වය වෙනස් කරන්න. දැන් බලන්න අද පාසල් තියෙනවා, කතෝලික පාසල් තියෙනවා, බෞද්ධ පාසල් තියෙනවා, ඉස්ලාම් හින්දු මුස්ලිම් පාසල් කියලා තියෙනවා. ඇයි මෙහෙම වර්ගීකරණය? හින්දු පාසල් කියලා ඒ පාසල් වලට දරුවන් බඳවගෙන ඉද්දි බෞද්ධ ළමයි විතරයි බඳවගන්නේ සමහර පාසල් වලට. සමහර පාසල් වලට කතෝලික ළමයි විතරයි. ඒ ප්‍රතිශත තියෙනවා. ඊටාම අර බරපතලව ගේ ඉස්කෝල ඉස්සරහම ඉන්නවා නම් සමහර ළාවට 1%ක් 2%ක් බඳව ගන්නවා. එහෙමත් නැහැ සුප්‍රසිද්ධ උදාහරණයක් තියෙනවා නාලන්ද විද්‍යාලය ඉස්සරහා. මුස්ලිම් පවුලක් මුස්ලිම් ඒ අම්මයි තාත්තයි පාසල ඉස්සරහා ජීවත් වුණේ. ළමයා පාසලට බඳවගත්තේ නැහැ. ශේෂ්ඨාධිකරණයට ගියා. නඩුවක් දැම්මා. නඩුවෙන් තීන්දුව කරලා තමයි ළමයා ඉස්කෝලට ගත්තේ. මෙවැනි උදාහරණ අපි දැක්කා. ඇයි මෙහෙම වර්ගීකරණය? අපි චක්‍රලේඛනය නිකුත් කරනවා එකම නීතියයි තියෙන්නේ පාසල් වලට දරුවන් බඳව ගැනීම කියලා. හැබැයි අපව වර්ග කරනවා මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු කියලා. මේ ભેදේ වෙනස් කරන්න. යහපාලනය කියන්නේ මේ ભેදේ නැති කරන එක. මේව හැමම තියාගෙන කතෝලික පාසල් වෙනම බෞද්ධ පාසල් වෙනම මෙහෙම තියාගෙන කවදාක්වත් ජාතික සමගිය හදන්න බෑ, ආගමික සහජීවනය ඇති කරන්න බෑ. මොකද පුංචි කාලේ ඉඳලම දරුවන්ට දරුවන්ගේ මනසට ලැබෙන්නේ මේ ආගමික වෙනස්කම්, මේ ආගමික ભેදේ. ඇයි එකම පාසලේ බුදුමැදුර, කතෝලික දේවස්ථානේ, හින්දු කෝවිල, ඉස්ලාම් පල්ලිය, එසියලු ස්ථාන ආගමික ස්ථාන තියෙන මිශ්‍ර පාසල් හදන්න බැරි? ඇයි ඒවා එහෙම ක්‍රියාත්මක කරන්න බැරි? අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි හදනවා නම් හරියට එතන ඉඳලාමයි ආගමික සහජීවනයේ ආරම්භය, ජාතික සමගිය ආරම්භය. එතකොට මේ පුංචි දරුවෝ අතර සමගිය ඇති වෙනවා, එකට වැඩෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළට එනකොට ඒ ළමයි අතර ආදර සම්බන්ධතා ඇති වෙනවා. ඒවා පසු කාලයේ තරුණ වියට එන විවාහයක් වෙනවා, ජාතිකත්වයන් අතර ස්වීකරණය වෙනවා, ආගමික සහජීවනය ඇති වෙනවා. ඒක තමයි ආගමික සහජීවනය ඇති කරමේ පදනම, මූලාරම්භය. ඒ දරුවෝ එකට වැඩෙනකොට, ඒ දරුවෝ එකට හැදෙනකොට ભેදයක් නැතුව ඔවුන් අතර ඒ ආගමික අවිශ්වාසය දුර්වල යනවා. ඉතින් එවැනි ප්‍රතිපත්ති තියෙනවා අපි කතා කරමු. හැබැයි ක්‍රියාවට නැගින්න. ඒකයි මේ ප්‍රශ්නේ. දැන් ඔබතුමන්ලගේ අතේ ආණ්ඩුව තියෙනවා. දැන් ක්‍රියාවට නැගලා පෙන්නන්න. ක්‍රියාවට නැග නැත්තම් ඒකෙන් ඔප්පු කරන්නත් තමුන්වන්සලට තේක් කරන්න බෑ කියන එක. මෙතන ඉන්න කවුරුත් වචන වලින් කතා කරද්දී කියයි ඕක ඒක ඇත්ත. ඒක අපි පිළිගන්නවා. ඒක හොඳයි කිය. හැබැයි ක්‍රියාවට නැගන්න. ඒකට බයයි. ඒකට බයයි දේශපාලන වශයෙන් ඡන්ද නැති වෙයි. ප්‍රශ්න මතුවේයි. ඒකට බයයි. නැහැ. ප්‍රතිපත්තිය හරිනම් ඒ ප්‍රතිපත්තිය නිවැරදි නම් කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. මොකද මේ රටේ සියලු ශ්‍රී ලාංකිකයෝ ඒකට එකඟයි. එහෙම ආගමික වශයෙන් බෙදන්න ඕනේ නැහැ පාසල්. ඇමතිවරු බෙදුවා වගේ බෙදන්න ඕනේ නැහැ. මම ඒකයි කිව්වේ ඇමතිවරුන්ගෙන් පටන් ගන්න. ඇමතිවරු හතර දෙනා හතරට බෙදුවා වගේ ආණ්ඩුවේ බෙදුව ගමන් ඉස්කෝලත් බෙදෙනවා. ඒ නිසා පෙන්වන්න ආදර්ශයෙන් බෙදන්න නැතුව මේ සියලු ආගම් ආගමික නිදහස අයිති ආරක්ෂා කරන්න අපි සූදානම් කියලා. ඒ වගේම තමයි අපි නිතර කියනවා මේ ජාතික වෙනස්කම්, ආගමික වෙනස්කම් මත මේ අපේ රටේ ජනතාවට වෙන පීඩා වලට විසඳුම් ගන්න අඩුම ගන්න තමන්ට පිළිසරණක් ගන්න පුළුවන් මධ්‍යස්ථානයක් හදන්න කියලා. කොමිෂන් අගේන්ස්ට් ඩිස්ක්‍රිමිනේෂන් වෙනස්කම් පිටුදැකීමේ කොමිසමක් වහම ස්ථාපිත කරා. ජාතිකත්ව වශයෙන් වේවා, ආගමික වශයෙන් වේවා, යම්කිසි පුද්ගලයෙකුට ගරහීමක් වෙනවා නම්, පීඩාවකට පත්වීමක් වෙනවා නම්, අඩන්තෙට්ටම් වෙනවා නම්,
ගරු මන්ත්‍රීමාත විනාඩි දෙකක් තිබෙනවා.
ඒ වැළැක්වීම සඳහා එයට පැමිණිලි කිරීම සඳහා කොමිසමක් විශේෂ කොමිසමක් පිටවන. ඒක තමයි අපි කිව්වේ දිගින් දිගටම කියන්නේ. ඒක මේ අමාරු වැඩක් නෙමෙයි. ඒ සඳහා නීති ගේන්න මේ පාර්ලිමේන්තුවට අපි සූදානම් මේක සම්මත කරන්න. වෙනස්කම් පිටුදැකීමේ කොමිසමක් පිටවලා ඒ පීඩාවට පත් වෙන විවිධ ජාතිකත්ව කොටස් ආගමික කොටස් වලට තමන්ගේ දුක් ගැනවිල්ල කියන්න අඩුම ගන්න. විසඳුමක් නැති වුණත් අඩුම ගානේ තමන්ගේ ඒ පීඩාව ගැන පැමිණිලි කරන්න කොමිසමක් පිටවන්න. එවැනි කොමිසමක් කරා මේ සහජීවනය ඇති කරන්න සංහිඳියාව ඇති කරන්න වහාම මැදිහත් වෙන්නේ. ඉතින් ඒක ප්‍රමාද කරන්න නැතුව ඉටු කරන්න කියන එක මම නැවත අවධාරණය කරනවා. ඉතින් ඒ වගේම තමයි අපි දැක්කා මේ ආගමික සහජීවනය ඇති කරනවා වගේම යම් යම් නාස්තිකාර වීදමුත් සිද්ධ වෙනවා. මල්කම් නංජිත් අපේ කාදිනල් අගරදුරතුමා පෙරේද මැදිහත් වෙලා අර ලෝකේ ලොකුම නත්තල් ගහ අතිවිශාල වීදමක් දරලා
ගෞරව උරුපිනර් අවர்களே ගௌரவ உறுப்பினர் அவர்களே தயவு செய்து கேளுங்கள். நான் உங்களுடைய கட்சியையும் உங்களுடைய அங்கத்தவர்களையும் மதிப்பவன், உங்களுடைய கொள்கைகளில் எனக்கு விருப்பம் உள்ளவன். ஆனால் கிளிநொச்சியிலே ஒரு புத்த விகார கூட புதிதாக ஆரம்பிக்கப்படவில்லை என்று தாங்கள் இந்த உயர்ந்த சபையில சொல்ற விஷயத்தை தயவு செய்து நீங்கள் கிளிநொச்சிக்கு வாருங்கள். நான் உங்களை கூட்டிக் கொண்டு போய் புதிது புதிதாக எங்கெங்க புத்த சிலைகள் வைக்கப்பட்டிருக்கிறது, எந்த பாடசாலைகள் இராணுவ முகாம்களுக்குல இருக்குது, இலங்கையில இல்லாத சில நடைமுறைகள், ஏன் எத்தனை முன்பள்ளி சிறார்கள் இராணுவ சீருடையோடும் இராணுவ சின்னங்களோடும் பாடசாலைக்கு செல்கிறார்கள், ஒரு இராணுவமயப்படுத்தப்பட்ட சூழல் ஒரு இனம் எவ்வாறு அந்தரிக்கிறது என்பதை தயவு செய்து நீங்கள் திகதி தாருங்கள். நான் உங்களை கூட்டிக் கொண்டு போய் காட்டுறேன். நான் உங்களோட கொள்கைகளை கட்சியை உங்களுடைய அங்கத்தோட நேசிக்கிறவன்ற வகையில் ஒரு சகோதர உறவோடு உங்களை கேட்கிறேன். நீங்கள் இந்த சபையிலே தயவு செய்து பிழையான கருத்துக்களை பதிவு செய்ய வேண்டாம் என்று உங்களை வினயமாக கேட்கிறேன்.
මම මන්ත්‍රීතුමාගෙන් ඉතා නිහතමානී වහන්නේ අලුතෙන් මේ ඊයේ පෙරේදා බුදු පිළිමයක් අලුතෙන් පිහිටවලා තියෙනවා. යුද්ධයෙන් පස්සේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච බව
මම කිලිනොච්චිලේ
මේ මාස දෙක තුන මේ අවුරුද්ද
කිලිනොච්චිලේ කිලිනොච්චින්ගේ වරලාටිලියේ ඔරේ ஒரு ලුම්බිනි විහාරේ ஏனையின் வீதியிலே ஒரே ஒரு விகாரம் தான் இருந்தது. வரலாற்றிலேயே ஒரே ஒரு விகாரம். ஆனால் இன்றைக்கு கனகாம்பி அம்பாள் ஆலயத்தின் ஆலய வளாகத்த வைபோசா பிடிச்சு ஒரு பெரிய விகாரம் கட்டப்பட்டிருக்கு. பூநகரியில பூனேரியில இருக்கிற கோட்டையோட சேர்ந்திருக்க தனியாருடைய காணிய பறிச்சு விகாரம் கட்டப்பட்டிருக்கு. இதை விட இரண்டமட குளத்தின் வாசல்ல
விகாரம் சித்து
இதெல்லாம் யுத்தத்துக்கு பிறகு 2009 ஆண்டுக்கு பிறகு ராணுவம் அந்த இடங்களை பிடித்து பைபோஸாக அந்த இடங்களை செய்திருக்கு. அவை நீங்கள் தயவு செய்து பாருங்கள். நான் உங்களை கூட்டிக் கொண்டு போய் அந்த இடங்களை காட்டுறேன். நாங்கள் கதை நாங்கள் சண்டை பிடிக்கிறத விட நேர போய் பார்ப்போம். நான் உங்களை கூட்டிக்கிட்டு
போறேன். எதுமா கிவே 2009 பாசே கே 2009 பாசே வச்சப்போ மன் பிளிகத்தா மங்க நே கிவினே மம்ம ஈ தெரியதா சித்துனா மங்க கிளினொச்சி கீழ தர்மபுரம் ஆனந்தபுரம் கீழ தமாய் மே கதா கர ඉතින් පැහැදිලි ඔබතුමාගේ ගමටත් ගියා. ඒ දැන් මේ මෑත කාලේ සිද්ධ වෙනවාද? මෑත කාලේ සිද්ධ වෙන්නේ. මේ අද ඊයේ සිද්ධ වෙන්නේ නැහැ. කලින් වෙත් හදපුවා තියෙනවා නම් මම පිළිගන්නේ.
ගෞරව උරුපිනර් අවர்களே, நீங்கள் அது ஒரு புலியான கோரிக்கை முன்வைக்கிற மாதிரி என படுது. நேற்று முந்த நாள் அந்த 2009 வரைக்கும் கிளிநொச்சி மாவட்டத்தில் ஒரு விகாரம் தான் இருந்தது. நாங்கள் அதை எதிர்க்கல. அது ஒரு விகாரம் அங்கே இருந்தது. அந்த இடத்துல அதுக்காக நாங்கள் மரியாதை கூட செலுத்துறாக்கள். நாங்கள் புத்தருக்கு எதிரானவர்களும் அல்ல, பௌத்த சமயத்துக்கு எதிரானவர்களும் அல்ல தமிழர்கள். ஏன்னா தமிழர்களும் ஒரு காலத்தில் தமிழ் பௌத்தர்கள் அங்கே வாழ்ந்திருக்கிறார்கள். ஆகவே நாங்கள் இப்பொழுது புதிதாக ஆக்கிரமிக்கப்படுற ராணுவத்தை வச்சு ஆக்கிரமிச்சு இடத்தை பிடிச்சு கட்டுறதை தான் நாங்கள் எதிர்க்கிறோம். ஏன் நீங்கள் அப்படி செய்யறீங்க? இப்ப கொழும்புல நாங்கள் கோல்பேஸ்ல கட்டலாமா? அல்ல வெள்ளவத்தில காணியை பிடிச்சு நாங்கள் கட்டலாமா? நாங்கள் தயவு செய்து அதைத்தான் நாங்கள் கேட்கிறோம். நீங்கள் வாருங்கள். நான் நேரம் கொண்டு போய்
கதைக்கிறேன். ஒபுத்துமா மம கீப்புதே பாசாவே பிரஸ்னாக் நிசா ஹரிட்டு தேருங்கத்தினே மம நேவத்தத் ஒபுத்துமா டித்தாம அவதாரணம் கியன்னே ஏ காலே சித்த வச்சுக்க மம பிலிகான் ஏக வரதி கிள தித்தா பெஹதிலோ கியனும் மம நேவத்த புனுங்குடா கியனுமே அது ஈயே மே மாச தெக துணக்கு ஏதுலத் மம ஏ கிளிநொச்சி ஹிட்டுப்பு அவஸ்தாவ கியனுமே மாச துணக்கட கலி எஹம தெக்குனே நெஹ இத்திஹாசே வெச்ச வரதி நிவரதி கரன்னு ஏ கியன கிசி வாதயக் நெ ஹபை ஏகின் விக்னேஸ்வரன்ட பெஹ உதுரே பன்சல் ஹதன்ட பெஹ கிள நீதியக் பனவ அரதே வரதி இத்திஹாசே வெச்சக வரதி ஏ வரத நிவரதி கரன்னு ஹபை எஹமை கிள விக்னேஸ்வரன் வெனம நீதி பனவன் ஹதனோனம் ஏக ஈட வட பரபத்தல எஹம உனோத் மெஹ பஸ்னாஹிர பலாஸ் சபாவே மஹமதிவரய பஹுதர சிங்கல மந்திரிவரு பௌத்த மந்திரிவரு பலசபாய் பஸ்னாஹிர பலாத்தி நீத்தியாக சம்மத கருத் பஞ்சாப்தியாக சம்மத கருத் பஸ்னாஹிர பலாத்தி கிசுந்து அலுத்தேன் கோவிலாக் ஹிந்து கோவிலாக் பீட்டு வந்த பேக்கில் ஹரிது ඒක වැරදි. ඒ නිසා උතුරු වේවා, බස්නාහිර වේවා, කොහේ හරි එහෙම බලහත්කාරයෙන් ඒවා වළක්වන්න බෑ. ඉතිහාසයේ වෙච්ච වැරද්ද නිවැරදි කරන්න ඕනේ. ඒකම තමයි මම නිතර මේ කතාවේදී අවධාරණය කරේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ ආගමික සහජීවනය ඇති කිරීමේදී අපි අපේ පැත්තෙන් මේ කරුණු මතු කරේ වෙන මොකක්වත් සඳහා නෙමෙයි, රටක සංවර්ධනය ඇති කරන්න, රටක ආර්ථික සමෘද්ධිය ඇති කරන්න ජාතික සමගිය ආගමික සහජීවනය නැතුව බෑ. ක්‍රිස්තියානි කටයුතු භාර ඇමතිවරයා විදිහට ඔබතුමා දන්නු, සංචාර කර්මාන්තය දියුණු කරන්න බෑ ආගමික සහජීවනය නැත්තම්. මේ ආගමික ගැටුම් නිර්මාණය වෙනවනම් මේ CNN BBC නාලිකාවල පෙන්වන්නේ ලංකාවේ මුස්ලිම් බෞද්ධ ආගමික ගැටුම් නම්, ලංකාවේ හින්දු බෞද්ධ ආගමික ගැටුම් නම් සංචාරක අපේ රටේ එන්නේ නැහැ. අපේ රටේ දේශපාලන ස්ථාවරත්වයේ, අපේ රටේ ඒ තියෙන සාමකාමී පරිසරය බිඳවැටලා කියලා තමයි ජාත්‍යන්තරයට ප්‍රවෘත්ති යන්නේ. ඒව දැක්කම සංචාරක වෙන්නේ නැහැ. ඒ නිසා සංවර්ධනයේ පදනම තමයි ආගමික සහජීවනයේ.
ගරු ඇමතුමා මොකද
පිළිගන්නේ නැත්තේ?
මිලියන 2.2ක් මේ අවුරුද්දේ දැනටම මිලියන 2ක් ඇවිල්ලා. තාම මොකද එන්නේ නැහැ කියන්නේ?
ඔලුගෙඩි ගාන එනවා නම් ඒ ඇති. ඔබතුමාගේ
යුරෝපේනුත් එනවා.
ඒක තමයි ප්‍රශ්නේ.
ආගමික නායකයොත් එනවා. කිසිම අඩුවක් නැහැ. තමිල්නාඩුවේ කියන විදිහට ඒ විශේෂත්‍රය කවදාවත් අඩපණ වෙන්නේ
නැහැ.
මම මතක් කරලා දෙන්න ඕනේ
79 89 මේ වත්තල මන්තිරුව කැඩුවේ කවුද කියලා තමයි සංචාරක වෙන්නේ.
ඒකම තමයි කරන්න
බෑ. ඉන්දියාවෙන් එන්නේ
71 කැරල්ලයි 89 කැරල්ලෙන් තමයි රට විනාශ වුනේ.
ඕනේ ඉතින් වැරදි පාර යනවා.
මන්තිවා කතා කරමු.
ජෝන් බස් කරගන්න. මේ ආගමික සහජීවනය ගැන කතා කරද්දී වැඩේ ජෝන් බස් කරන්න එපා නේ. හරි වැඩේ හරියට කරන්න නේද? දැන් වත්තල මේ මොකද්ද මන්තිරුව බලන්න එන සංචාරක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් එන සංචාරක. දැන් ඉන්දියාවෙන් චීනයෙන් තමයි සංචාරක එන්නේ. ඔබතුමාලා අපේක්ෂා කරනවා සංචාර කර්මාන්තේ මිලියන 4 ගණන් සංචාරකව වර්ධනය කරගන්න. මට කියන්නකෝ, මේ පහුගිය කාලේ තිබිච්ච தත්ත්වයට වඩා සංචාරක ව්‍යාපාරය අලුතෙන් මොනවද කරලා තියෙන්නේ? අලු දැන් ඔබතුමා කතා වෙදි කියන්නේ. හරිද? මේ දැන් මේ පහුගිය අයවැය ගන්නකෝ. ඔබතුමාලා නම් කරලා සල්ලි වෙන් කරලා එක එක ජාතියව කිව්වා මෙච්චර කරනවා අච්චර කරනවා කියලා. ඈ දැන් කිව්වා මේක shopping paradise එකක් කරනවා. කෝ කරාද shopping paradise එකක්? කෝ ලංකාව shopping paradise ද? ඈ ලංකාව shopping paradise ද? අපි අහනවා මේ රටේ ජනතාවගෙන්. වත්තල paradise එක නෙමෙයි. වත්තල paradise එක නෙමෙයි. ලංකාවේ කො shopping paradise එක? දැන් කිව්වා අර නවනගර ශාලාව, නෙළුම් පොකුණ, BMH සම්යන්ත්‍රණ ශාලාව, ඒත්තු ගොඩනැගිලි තුන ඒකාබද්ධ කළා ත්‍රිකෝණයක් හදනවායි කියලා. ඈ ඒ ත්‍රිකෝණේකෝ ඒ ත්‍රිකෝණේ හදනවායි කියපු මහා දෙවන්ත සම්මේලන ශාලාවකෝ. දැන් ඔබතුමා කිව්වත් ආසන 3500ක් කියලා. ආසන 3500ක්ව නෑ. පහුගිය අයවැය බලන්න. 2016 අයවැයේදී නෑ ඔබතුමා නමතක වෙලා. ගිය සැරේ අයවැය කතාවේ තියෙනවා බලන්න ඉතාල පැහැදිලුව. ආසන 7000ක සමන්විත මහා සම්මන්ත්‍රණ ශාලාව. කෝ එක? දැම ඉඩම
හොයනවා.
මිලියන 3000ක් වෙන් කරා ගිය අවුරුද්දේ. කෝයේ සල්ලි මිලියන 3000. තාම ඉඩම හොයන්නද 3000කි? මිලියන 3000ම කී ඉඩම හොයන්නද? නෑ. ගිය අවුරුද්දේ ආයේ කතාවේදී ඉතා පැහැදිලිව තියෙනවා මේ නවනගර ශාලාව ආසන්නේ මහා දෙවන්ත ආසන 7000කින් සමන්විත ශාලාවක් හදනවා, සම්මේලන ශාලාවක් හදනවායි කියලා. මිලියන 3000ක් වෙන් කරනවා කියලා. අද තාම ඉඩම හොයනවා. දැන් අවුරුදු දෙකයි. තාම ඉඩම හොයනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් කොහොමද අර ඔබතුමාලගේ තියෙන 2020 අපේක්ෂාව ගේන්න මේ සංචාරකව ගේන්නේ? දැන් කිව්වා පාර්ලිමේන්තුව ළඟ. පෙන්වන්නකෝ. ආ පාර්ලිමේන්තුව ළඟ.
ලණුව ගෙනාවද? ලණුව.
පාර්ලිමේන්තුව අසල නේ? දැන් ඔබතුමා බලන්න ගිය අවුරුද්ද කිව්වා පාර්ලිමේන්තුව ආසන්නේ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් හදනවායි කියලා. මට පෙන්වන්නකෝ ප්‍රදර්ශන මධ්‍යස්ථානේ පාර්ලිමේන්තු අසල තියෙන. දැන් අපි එළියට ගිහලා බලමුකෝ ඔක්කොම පාර්ලිමේන්තුවෙන් බැහැලා. අර දිවිච්ච අපේගම ඒකත් වැහිලා යනවා.
නානවා.
අපේගමත් වැහිලා යනවා. ඒක දැන් මගුළු දැල් මැදලා යන්න බෑ.
ඈ.
බෝ යන්තම් හරි තිබිච්ච එක අර සලුසලි. ඒකත් දැන් වැහිලා. එතනත් මෙස් මූණක්වත් නැහැ. ඔබතුමාගේ මූණ ගිහිල්ලා හයි කරොත් තමයි විකුණ ගන්න වෙන්නේ. එතන තිබිච්ච යක්ෂ මූණු ටිකක් නැහැ. අර අම්බලංගොඩ ශිල්පියෝ කවවලගෙන ආපු යක්ෂ මූණත් නැහැ. දැන් ඒකට හයි කරන්න වෙන්නේ සංචාරක ඇමතිගේ මූණ. ඒක හදලා විකුණුවොත් තමයි දැන් ආදායම හොයන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තමයි ඇත්ත தත්තේ. කො මයිස් එක හදනවා කිව්වා. ඈ වසර 5ක් සඳහා 150ක බදු විරාමයක් දෙනවා කිව්වා. දැන් ඔබතුමාලා දුන්නා.
ගරු මන්ත්‍රීමා දැනට ඔබතුමා විනාඩි 8ක් කරන් දෙනවා.
හරි තියෙනවා. එලා තියෙනවා. දැන් ඔබතුමා සංචාර කර්මාන්තේ දියුණු කරන්න ඔබතුමා කව අලුතෙන් පුහුණු ඒ සංචාරක ශේෂ්ඨයට පුහුණු අය බඳව ගන්න ඕනේ. 15,000 උපරිමයකට යටත්ව මාස 3කට ළමයි 3000ක් තරුණයි 3000ක් පිට කරන මධ්‍යස්ථාන හදනකොට පාසල් හදනකොට මං අහනවා කෝ අර පවත්තගෙන ගියවා තියෙනවා. ඒවයි ගුරුවරු ඉන්නවද කියන්නකො. දැන් සංචාරක විෂය උගන්වන්න ගුරුවරු ඉන්නවද? ගුරුවරුන් හිඟයක් නැද්ද? ඈ ඒව ඉතින් ගියාණ්ඩු කාලෙත් තිබුණා. ඒව පහුගිය කාලෙත් තිබුණා. ඒව අලුතෙන් කරපුව නෙමෙයි. දැන් නිකන් හිතන්නකො. ඔය සංචාරක ප්‍රවර්ධන අරමුදල තියෙනවා. 70% එකේ ඒ තියෙන සංචාරක ඔබතුමාට වෙන් කළ තියෙන එකෙන් මිලියන 1000ක් විතර තියෙන අරමුදලේ 70% ප්‍රවර්ධනයට වෙන් කළ තියෙනවා. අපිට කියන්න අපේ රට සංචාරක පාරාදීසයක් බවට පත් කරන්න ලෝකයේ පුරා ගෙනිච්ච ප්‍රවර්ධන වැඩසටහන් මොනවාද? ඈ සංචාර කර්මාන්තයේ යෙදෙන අය කියන්නේ පෙන්නන්න අඩුව ගන්න එහෙම එකක්වත් කරලා පෙන්නන්න ඈ සංචාරක පාරාදීසයක් කරන්න ඈ 70% කෙක් කරා කිව්වට මොනවද කරලා තියෙන්නේ? පහුගිය කාලේ ওই පොඩ්ඩක් පවත්තගෙන ගියා යන්තම් සන්තම් පදන් ඒ ටික තියෙනවා අලුතෙන් මුකුත් කරලා නැහැ. ඒ නිසා ඒ අලුතෙන් දෙයක් කරලා පෙන්නන්න අලුතෙන් දෙයක් කරලා නැහැ. ඒ නිසා මේ සංස්කෘතික ආගමික පාරිසරික හා වෛද්‍ය සංචාරකින් ගෙන්න ගන්න. කොහොමද වෛද්‍ය සංචාරකින් ගෙන්න ගන්න ඔබතුමා මොකද කළා තියෙන්නේ? ඈ පාරිසරික සංචාරකින් ගෙන්න ගන්න මොකද කළා තියෙන්නේ? මේ වරාය ගොඩ කරනවා. මේ තියෙන පරිසරය විනාශ කරනවා. මේ පරිසර විනාශන කොට අපේ විරල තීරයේ තියෙන ස්වභාවික පරිසර ඒක නැති වෙලා යනවා. ඉතින් කොහොමද සංචාරක වෙන්නේ? තියෙන අපේ ඒ පාරිසරික දේවල් විනාශ වෙනවා. ගාස්ටික කපනවා මොනවද පාරවල් මම්මාවත් আদি මොනවද මේ ජොගින් පාත් කඩනවා. ඉතින් තියෙන ජොගින් පාත් තියෙන ජොගින් පාත් එකත් කැඩුවම කොහොමද සංචාරකෝ එන්නේ? සංචාරකෝ ඇවිල්ලා ඇවිදින්නේ කොහෙද? සංචාරකෝ ව්‍යායාම කරන්න කොහෙද? සංචාරකෝ ඇවිල්ලා අඩුව ගානේ මේ තමන්ගේ ඇඟවස්ස ගන්න කොහෙද ඇවිදින්නේ? ඇවිදින්නද විච් එකක් කඩලා දැම්මා. ඒ නිසා අලුතෙන් කියලා සංචාරක ශේෂ්ත්‍රී ඔබතුමා බාරගත් එක හොඳයි. නමුත් ක්‍රියාවෙන් ඔප්පු කළා නැහැ. ඒ වගේම තමයි මේවා සඳහා දෙන බැංකු ණය, ඒ වගේම බදු අය කිරීම. ඇත්තරම ගත්තොත් මුදල් ලැබතුමාට කියලා ඔබතුමා මේ ශේෂ්ත්‍රයට අදාළ මේ සංචාර කර්මාන්තය දිනු කරන්න අඩුව ගන්න යම්කිසි කාලයක් යන තෙක්වත් ඒ බදු ප්‍රතිශතයන් අඩු කරගන්න. එහෙම සහන දෙන්න. ඒක එහෙම තමයි සංචාර කර්මාන්තය. මුදල් ලැබතුමාගේ ඩ්‍රයිවර් ලට ගින්න ඔබතුමාගේ අර ගොඩ නැගින්නේ. මම දැන් පෙන්නන්නම් ඕන්නම් ගි. ඈ නැද්ද එහෙම? එහෙම නැද්ද? මුදල් ලැබතුමාගේ ඩ්‍රයිවර්ලා ඉන්නේ කොහෙද? ඈ ආන්න ඉන්නේ දන්නේ නැත්නම්. ඉතින් ඇමතුමා දන්නේ නැහැ. අහලා බලන්න නිලධාරින්ගේ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. අර සංචාරක ගොඩ නැගිල්ලේ තමුන්නාසේගේ අමාත්‍යංශේ ගොඩ නැගිල්ලේ. දැන් ඉන්නේ මුදල් ලැබතුමාගේ ඩ්‍රයිවර්ලා. ඉතින් ඒක තමයි ඇත්ත தත්තේ. ඒ නිසා එහෙම සංචාර කර්මාන්තය දිනු කරන්න බෑ. ඔබතුමාලට තියෙනවනේ මාකටිං ප්ලෑන් එක මොකක්ද? එහෙම මාකටිං ප්ලෑන් එක කොහොමද? ඒක ක්‍රියාත්මක වෙනවද? එහෙම නැහැ. ඒ නිසා අර දේවල් මේ දේවල් කරනවා කියලා කිව්වට ඒ ප්‍රොමෝෂන් එක හරියට කරෙන්නේ නැතුව අපේ රටේ සංචාරක කර්මාන්තය වර්ධනය කරන්න බෑ. ඒ නිසා ආගමික සහජීවනය සමාන්තර ඒ විදිහටම වැදගත් වෙනවා සංචාරක කර්මාන්ත දිනු කරන්න. නමුත් අලුතෙන් ඔබතුමාලගේ පැත්තෙන් එහෙම වැඩසටහන ඉදිරිපත් වෙලා නැහැ. මම කිව්වේ ගියායි වෙන් පොරොන්දු වෙච්ච දේවල් ටිකවත් තාම ක්‍රියාවට නැගිලා නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා ඒක වහම වෙනස් විය යුතුයි කියන කවදාාරණය කරනවා. අවසන් වශයෙන් ගරු සභාපතිතුමනි, තැපැල් ලැබතුමාගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම උපතැපැල් ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නේ තැපැල් කාර්යාල 3410ක් විතර තියෙනවා. ඒ උපතැපැල් ස්ථානාධිපතිවරු රාජ්‍ය සේවයට බඳවා ගැනීම, රාජ්‍ය සේවයට අන්තර්ගහණය කිරීම 1996 කරා. නමුත් ඒකෙදී අයිතිවාසිකම්, ඒ කියන්නේ ඔවුන්ට ලැබිය යුතු මූලික අයිතිවාසිකම්, අනිකුත් රාජ්‍ය සේවකයන්ට ලැබිය යුතු වාර්ෂික නිවාඩු 45, එවගේම උපතවල් ස්ථාන අධිපතිවරුන්ගේ අනිකුත් ඒ මූලික අයිතිවාසිකම් ඒව යම් යම් දේවල් ලැබුණට සමහර දේවල් ලැබිලා නැහැ. අනිත් පැත්තට උන්ගේ විශ්‍රාමයේ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එක කණ්ඩායමක් ඒ සුදුසුකම් විදියට සැලකුවා සාමාන්‍ය පෙළ ගණිතය සහ සිංහල සමත් වීම. දැන් අලුතෙන් ඔබතුමාලා චක්‍රලේඛ නැන්දිකුත් කරලා තියෙනවා ඒ සඳහා සම්මාන සමාර්ථයක් තිබිය යුතුයි කියලා. අවුරුදු 30ක් 40ක් වෙන උපතවල ස්ථාන අධිපතිවරු විශ්‍රාමයන්ඩ ළඟයි. ද විශ්‍රාමයන්ඩ ළඟ වෙලාවේ ආසන්න වෙලාවේ ඔවුන් ස්ථිර කිරීම සඳහා විශ්‍රාමයට උප ලබා දෙන්න නම් මේ අලුතෙන් සුදුසුකමක් පනවීම කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කණ්ඩායම විශ්‍රාම යනතෙක් අර පරණ අනුගමනය කරපු ක්‍රමවේදය අනුගමනය කරන්න අලුත් ක්‍රමවේදයට යන්න හදන්න එපා. අවුරුදු 30කට විතර පස්සේ ඒක ලොකු අසාධාරණයක්. ඒ නිසා රට පුරාම ඉන්න මේ උපතපල ස්ථාන අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ ප්‍රශ්නේ වහාම ඔබතුමා මැදිහත් වෙලා විසඳන්න කියලා ඉල්ලා සිටිමින් අපේ රටේ ආගමික සහජීවනය ඇති කරන්න, ජාතික සමගිය ඇති කරන්න මේ වගේ ඇමතිවරුන් තව තව කොච්චර බිහි වුණත් ඒක කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මෙතුමාගේ ඒ අවංක පරම පවිත්‍රු චේතනාව හොඳයි. හැබැයි ප්‍රායෝගික භාවිතාවේදී ඔය දෙයම නම් කරන්නේ පරණ බයිලාමන ආපහු තැටියම නම් වාදනය කරන්නේ අපිට ආගමික සහජීවනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ බැරිකම ඔප්පු කිරීම ඔබතුමාලා දැන් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ නිසා මේක වෙනස් කරන්න, වෙනස් මාවතක් හොයාගන්න මේ රටේ ජනතාවගේ ඇස් පෑදේවායි ප්‍රාර්ථනා කරමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.